Honorable Jayanta Veerasinghe, you have 13 minutes.
Garu Mula Arsanaruda Mantrithumani, Itama Vedagat Karunukarna Rashyak Adakiyavuna, Mama Isselam Patanganna me Matat Neethiya Haya Hatara Kiyala Deepu, Garu GLP Samithuma, එතුමාගේ කතාවේ තාම වැදගත් කරුණු කීපයකට අවධානය යොමු කරනවා. ඒකම ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමා දැක්ක ඔබතුමාට මල් මාලයක් දැම්මා GLP රිස්ම ඇමතුමා. ඔබතුමාට ඔබතුමා ගැන වර්ණනාත්මකව කතා කළා. ඒක වැදගත්. ඒක එතුමාගෙන් ඉගෙන ගත්ත. එතුමාගෙන් නීතිය 6-4 ඉගෙන ගත්ත අපිට ඒ වචන රත්තරන් දැන් ගරු අධිකරණ ඇමතිතුමාට ඒ වගේ සුභ ප්‍රාර්ථනා කළා කටයුතු කතා කළේ අද බොහොම දෙනෙක් ඒ හේතුවක් ඇතුව ගරු විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමනි මගේ ජීවිත කාලේ මම දැකලා නැහැ අවුරුදු 48කට කිට්ටු වෘත්තිමය ජීවිතයක් මට තියෙන්නේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක් හැටියට මමවත් දැක්කේ නෑ මේ ගෙනල්ලා තියෙන ඔබතුමාගේ නායකත්වයෙන් ගෙනල්ලා තියෙන විශේෂ විශිෂ්ට පනත් අධිකරණයේ දියුණුව සඳහා ජනතාවගේ හිතසුව සඳහා ගෙනල්ලා තියෙන මේ වගේ විශාල පනත් ප්‍රමාණයක් මගේ කාලේ මම දැකලා නැහැ. හැබැයි මේ ඔක්කොම ගැන කියන්න ගියොත් මට පැය 3ක් විතර ඕන වෙනවා මෙතන. කාලය ඉතාමත් සීමිත නිසා මම ඒකෙන් වැදගත්ම කීපයක් කියනවා. මම එතෙන්දී ඉස්ලාම් කියන්න උනේ ගරුව තලතත් කොර්ල මැතිනිය බොහොම හොඳ අදහස් කීපයක් ප්‍රකාශ කරා. ඒ හොඳ දෙයට අපි හොඳයි කියනවා. එතුමී අපගේ අවධානයට යොමු කළා සමහර අධිකරණවල. එතුමී කියපු විදිහට
honorable member, you have been given an additional 10 minutes from the chair, from the government's time.
Oh, thank you very much.
Because the time from honorable Suren Raghavan has been given to you.
Thank you very much. Honorable Chairman and also Dr. Suren Raghavan. Thank you. Then, mamme kiyamin hitiya ape talata athukorla methiniya kiyapu ne me karunu walata man garu adhikarana amathumage avadahanayata yomu karanawa. Mokadda thumi kiyuwa samahara adhikarana wala tunaha marin passe weda katiyutu karagena yanawa eken eke weda karana ayata tamaruwi තුනහ මාර්ටයි වැඩ නවත්තන්න ඕනේ කියලා. ඒක හරියට හරි. හැම අධිකරණයකම ඒක කරන්නේ නැහැ. නමුත් සමහර අධිකරණවල ඒක කරනවා, කෙරෙනවා. මම දැකලා තියෙනවා. ඒක වැරදි. තුනහ මාරෙන් පස්සේ යන්න බෑ මොනම අධිකරණයකටවත්. කොච්චර වැඩ රාජකාරී තිබුණත් මචන් අධිකරණ සංවිධාන පන්තියක තියෙන්නේ තුනහ මාරේදී වැඩ කටයුතු අවසන් කළ යුතුයි. ඉතින් ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමාට පුළුවන් නම් ඒ පිළිබඳව මොකක් හරි චක්‍ර ලේඛනයක් හරි ඉදිරිපත් කරලා ටිකක් රෙගියුලරයිස් කරන්න කරුණා කරලා ඒක කරන්න. හැම අධිකරණෙම ඕක වෙන්නේ නැහැ. නමුත් වෙනවා මම දැකලා කියනවා. ඒක අසාධාරණයි. දෙවෙනි කාරණාව එතුමිය කිව්වේ සමහර අධිකරණවල නඩු පොත බලන්න දෙන්නේ නැහැ කියලා. ඒකත් සිද්ධ වෙන්නේ ඉතාම අල්ප උසාවි ප්‍රමාණයක. නමුත් ගරු අධිකරණ ඇමතුමනි අල්ප එක උසාවියකවත් ඒක සිද්ධ නොවිය යුතුයි. ඉතින් මං ඒ තලත මැතිනේට ස්තුතිවන්ත වෙනවා. මේක අවධානය යොමු කරාට ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමාට පුළුවන් ඒ පිළිබඳව රීති රූල්ස් ටිකක් ඉදිරිපත් කරන්න. ඒක වැදගත්. මොකද දැන් අපිට අපේ ජ්‍යෙෂ්ඨත්වයේ උඩ අපිට ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. නමුත් හුඟක් තරුණ නීතිඥවරුන්ට ඔය ප්‍රශ්නේ හැම උසාවියක නෙවෙයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අල්ප උසාවි කීපයක ඕක වෙලා තියෙනවා. එකක වුණත් ඕක වෙන්න නරකයි. කරුණාකර ඔබතුමාගේ අවධානයට ඒ කලතාතු කෝරළ මැතිණිය ගෙන ආපු එක මම එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒක ඔබතුමාගේ අවධානයටත් යොමු කරනවා. දැන් මේ තියෙන කාල සීමාවේ සීමාව අනුව මං ප්‍රධාන කරුණු කීපයකට අවධානය යොමු කරනවා. මේ දරුව අධිකාරණ ඇමතුමාට දැන් අද කවුරුත් දැක්ක කිසි කෙනෙක් දොස් කිව්වේ නැහැනේ. ඔක්කොම කිව්වේ හොඳ. ඉතින් එතුමා ගේන ප්‍රධානම පනත් කීපයකට අවධානය යොමු කරනවා. මේ සමහර ඒවා දැන් බිල් ස්ටේජ් එකේ තියෙන්නේ. නමුත් මේවා වැදගත්. මේවා ගේන්න ඕනේ. මේකෙන් තමයි රූල් ඔෆ් ලෝ නැත්තම් නීති ආධිපත්‍ය අපිට රැක ගන්න පුළුවන්. ඒ රූල් ඔෆ් ලෝ නැත්තම් නීති ආධිපත්‍ය නැත්තම් නීතිය ක්‍රියාකාරීත්වය නැත්තම් මේ රටක් ගෙනියන්න බෑ, සමාජයක් ගෙනියන්න බෑ. ගරු අධිකාරණ ඇමතුමනි, ඔබතුමා ගෙනල්ලා තියෙන මේ දැන් ගේන්න සමහර ඒවා බිල් ස්ටේජ් එකේ තියෙන අදහස් ගේන්න අදහස් කරන ඒවා, මේවා ඒකේ ප්‍රධාන එකක් මම දකින්නේ අර සෙන්ටන්සින් නැත්තම් දඬුවම් කිරීමේදී ඔබතුමා ගේන්න යන ක්‍රියාපටිපාටිය. ඒ බොහොම වැදගත්. හැමෝම කියනවා, හැමෝම ලිපිට කියනවා, මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා මේ හිරගෙවල් පිරිලා ඒ හිරගෙවල් වලට යන මිනිස්සු විඳින වේදනාව. අර ඇත්තටම බෝඩ්යක් ගහලා තියෙනවා තමයි හිරකාරයෝද මිනිස්සුයෝ කියලා. මං ওই තරුණ නීතිඥවරයෙක් හැටියට මං හිරගෙදර මිනිස්සු බලන්න ගියා කාලේ, අවුරුදු දැන් 50කට ආසන්න කාලයකට ඉස්සෙල්ලා. දැන් නම් අපි යවෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා, මට ගෙනල්ලා පෙන්නලා තියෙනවා මිනිස්සු කෑම කන වෙලාවට, මේ බලන්න සර්, මේ අපේ මැල්ලුම් එකේ තනකොළ. එහෙම තමයි ඒවා කපන්නේ. හරක් මස් වලට අර කුරත් එක කපලා. මේව මම දැකලා තියෙනවා. ඉතින් මේ බොහොම අනිත් එක හුඟක් දෙනෙක් නොදකින දෙයක් අපි දකිනවා. හුඟක් වෙලාවට ලංකාවේ මොන වරදකට වුණත් හුඟක් වෙලාවට රිමාන්ඩ් වෙන්නේ තරුණ අය. ඒ බොහොම තරුණ අය කසාද බැඳලා දරුවෝ ඉන්න අය, පොඩි දරුවෝ ඉන්න. ඉතින් මම දැකලා තිනවා, මම ඒකයි මේ කියන්නේ, මම හරියට අගය කරනවා මේ ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා ගේන්න, ඇමතුමා ගේන්න හදන මේ සෙන්ටන්සින් නැත්තම් දඬුවම් කිරීමේදී අර රිමාන්ඩ් බාරේ හිටපු සම්පූර්ණ කාල සීමාව අයින් කළා. දඬුවම් කරන්න. ඉතාම වැදගත්. මොකද මම දැකපු දෙයක් මේ බොහොම දෙනෙක් ඕක දකින්නේ නැහැ. අපි වගේ ක්‍රිමිනල් නීතිඥවරු මේක දකිනවා. කෙනෙක් තරුණ වියේදී කසාද බඳිනවා ඒ හුඟක් දෙනේ. දරුවෝ 7-4ක් ඉන්නවා. හිරේට යනකොට යනවා අවුරුදු 15කට 20කට. පළවෙනි දවසේ නෝනා අඬාගෙන එනවා, අනේ මගේ ස්වාමියා කියලා. ඉතින් අපිත් අපීල් කළා, අපීල් හදලා ඔක්කොම දානවා. අපීල් එක උසාවියේ එනකොට අවුරුද්දක් හමාරක් ගිහිල්ලා එන්නේ. එතකොට එන්නේ අර කාන්තාව නෙවෙයි. අර කාන්තාව වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා. මොකද තමන්ගේ මිනිහා දැන් අවුරුදු 20කට ඇතුළේනේ. එතකොට අර ඉන්න ළමයි 4-5 දෙනා ඇහුවාම එක එක්කෙනාගේ ළඟ හැදෙන්නේ. ඒ ගෑනු දරුවොත් දෙමව්පියන්ගේ රැකවරණයක් නැතුව හැදිලා අවුරුදු 15-16 වෙනකොට බඩ වෙනවා. පිරිමි ළමයි 17-18 වෙනකොට වැරදි වලට අහුවෙලා එක්ක මත්ද්‍රව්‍ය. ඇයිති කවුද කණ්ඩ බොන්න දෙන්නේ නෑයෝ අතරෙන්නේ මේ හැදෙන්නේ ළමයි. ඉතින් එම නිසා බොහෝ විට අපි කවුරුත් දන්නවා මේ අපරාධ වළක්වන්න මඩින්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. හැබැයි ඒකේ අනිත් පැත්ත දකිනවා අපි ක්‍රිමිනල් නීතිඥවරු. මම ඒකයි කියන්නේ ගරු අධිකාරණ ඇමතුමනි, ඔබතුමා මේ රිමාන්ඩ් පීරියඩ් එක සම්පූර්ණයෙන් අඩු කළා. මිනිස්සුන්ගේ හිරේ යන කාල සීමාව සීමා කිරීමට ගන්න ක්‍රියාමාර්ගයට මං සුබපතමි. ඊළඟට කවදාකවත් අපි දැකපු නැති දෙයක් මෙතුමා කරනවා. මොකද හවුස් අරෙස්ට්. හිරේ දාන්න ඕනේ නැහැ. ගෙදර යම්කිසි තහංචි මත ඉන්න සලස්සන. ගරු අධිකාරණ ඇමතුමනි, ඔබතුමා කොහෙන්ද මේක මේ ක්‍රියාපටිපාටිය මේ අදහස ආවේ කියන එක මට කියන්න බෑ. නමුත් විශිෂ්ට, අති විශිෂ්ට. ඊළඟට ඔබතුමා දැන් ගේන්න සකස් කළා අර බිල් ස්ටේජ් එකේ තියෙන හයිඩ්‍රෝග්‍රැෆි පනත. එතුමාමයි මගේ අවධානය මේකට යොමු කරේ. මටත් අදහ ගන්න බැරි වුණා. අපේ රටේ අපේ මූදු තීරෙන් යනවා මේ නැව් 35,000යි අපි ඉන්නේ සේදමාවතේනේ. මේ 35,000න් ඩොලර් 25 ගානේ ගෙවනවා අර මැප් එක හදන්න. ඒකනේ මේ හයිඩ්‍රෝග්‍රැෆි කියන මාතෘකාව වෙන්නේ. අවුරුද්දකට රුපියල් බිලියන බියන්න මිලියන නෙවෙයි බිලියන 1000ක්නේ බිලියන. ඒකෙන් 60ක් බිලියන 60ක් ක අලාභයක් සිද්ධ වෙනවා ශ්‍රී ලංකා රජයට. ගරු ඇමතිතුමනි, මේ සල්ලි ටික අපේ රටට ඔබතුමා අපේ රටට අරගෙන දෙන්න අරගන්න යන මේ ක්‍රියාමාර්ගයට බොහොම ස්තුතියි. කිසි කෙනෙක් ඕක කල්පනා කළේ නැහැ. නමුත් මේ අධිකරණ ඔබතුමා මේක ගේන ලෑස්ති කළ තියෙනවා. ඒක ඉතාම වැදගත්. ඊළඟට ප්ලී බාගේනි ඉතාම වැදගත්. දඬුවම ගැන සාකච්ඡා කරන්න ඉඩක් තියෙන එක මං අද කිව්වා මෙතුමාට. මේකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මගේ අත්දැකීම් අනුව සමහර විනිශ්චකාරවරුන්ට අපි කිව්වහම ඉස්සර නමත් කිව්වාද අධිකරණ ඇමතිතුමාට එක්කෙනෙකුගේ අපි කිව්වහම මෙන්න මේ පුද්ගලයාට අත්හිටෝ දඬුවමක් දෙන්න අපි වරද පිළිගන්න ලෑස්ති මෙන්න මේ කරුණු අනුව කියලා. නෑ 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 මං කැරට් අලේ දෙන්නේ නෑ. මට කියලා තිනෝ වරද පිළිගන්නවා නම් පිළිගන්න මං මේ තීන්දුව දෙන්න. ඉතින් අපි කවුරුවක්වත් වරද පිළිගන්නේ නෑ. මොකද නඩුකාරතුමාට ඕන විදිහට හිරේ ඇරියොත් අපේ පිටින්නේ මේක එන්නේ. දැන් මේ ප්ලී බාගේනින් කියන එක නැත්තම් මොකද්ද දෙන්න පුළුවන් දඬුවම? අඩු දඬුවමක් දීලා මිනිහෙක්ව පුනරුත්ථාපනය කරගන්න හැකිද කියලා බලන්න. ඒක නීතියෙන් පිළිගන්න තත්ත්වයක් ඇති කරලා තියෙන එකට මං ඉතාම ස්තුතිවන්ත වෙනවා ගරු විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාට. ඊළඟට අපේ GLP රිස්කරු ඇමතිතුමා වැදගත් කාරණා දෙකක් කිව්වා. ඒ දෙකත් අපි සලකා බැලිය යුතුයි. එකක් කොන්ස්ටිටියුෂනල් කෝට්. අපිට මතකයි ඔය ඉස්සර තිබුණා කොන්ස්ටිටියුෂනල් කෝට් නැත්තම් ව්‍යවස්ථා දායක උසාවිය. ඒ වගේ උසාවියක් අද ගේනවා නම් ඒක බොහොම වැදගත්. ඊළඟට එතුමා ගෙනාවා අර පබ්ලික් ප්‍රොසිකියුටර් කියන එක. මේක අපේ ඇස් දෙකට දැක්කා. කවුද පබ්ලික් ප්‍රොසිකියුටර් ඇටිටි කියන්නේ? එතුමා කිව්වා වගේ අපි කවුරුත් සදා ගරු කරන අගේ කරන දිවංගත රංජිත් අබේසුරේ මැතිතුමා. ඒකේ ඒ තනතුරේ වටිනාකම් මෙතනයි තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අර කිව්වා වගේ නීතිපතිතුමා නම් ප්‍රධානියා රජයට උපදෙස් දෙන. එතකොට එතුමාට යම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඇතිවෙනවයි කියනෝ නෙමෙයි, ඇතිවෙන්න පුළුවන් රජයට විරුද්ධව යම් කිසි නඩුවක් ගෙනියන්න. ඒ නිසා තමයි මේ පබ්ලික් ප්‍රොසිකියුටර් කියන තනතුර නැවත ඇති කරන්න පුළුවන් නම් ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒක වටිනවා. දැන් ඔබතුමා මේ ගෙනල්ලා තියෙන පනත් ප්‍රමාණය එකෙන් මං කීපයක් අරගෙන කියන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා ඔබතුමාට පෙර අපේ හිටපු මේ අලි සබ්‍රියා මැතිතුමත් විශාල වැඩ කොටසක් කළා. විශේෂයෙන් කවදාකවත් මේ රටේ සිද්ධ වෙච්ච නැති දෙයක්. ඒ කියන්නේ සුප්‍රීම උසාවිය, එපීල් උසාවියේ වගේ උසාවිවල කාඩයක වැඩි කිරීම නැත්තම් විනිශ්චකාරු ප්‍රමාණය වැඩි කිරීම, උසාවිය වැඩි කිරීම. ඒ බොහොම සාධනීය දෙයක් ඒක. ඒකේ ගරු මූලාසනාරූණ මන්ත්‍රීතුමනි වැදගත්ම දේ මේකයි. අලුතෙන් මෙච්චර ප්‍රමාණයක් සුප්‍රීම උසාවියට දාන්න පුළුවන්, අලුතෙන් එපීල් උසාවියට මෙච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන් කියලා වරන් දුන්නාම ඒ අධිකරණ ඇමතිවරු කිසිම වෙලාවක ඒකෙන් අයුතු ප්‍රයෝජන අරගෙන තමන්ට ඕනේ තමන්ට පක්ෂග්‍රාහී කියලා හිතන අය පත් කළේ නැහැ. මම මේක බොහොම ආඩම්බරෙන් කියන්නේ. අර යන්න තියෙන මිනිස්ටර්කාරවරුන්ගේ සීනියොරිටි ලිස්ට් එක අනුව ඒ අයට නිසි තනතුරු දුන්නු. ඒකයි එතන වැදගත්. එතනයි රූල් ඔෆ් ලෝ නැත්තම් ඉන්ඩිපෙන්ඩන්ස් ඔෆ් ද ජුඩිෂරි කියලා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න පුළුවන් අන්න ඒවැ. එතකොට උසාවි මෙච්චර වැඩි කරලත් බොහොම දෙනෙක් කිව්වා නඩුවල ප්‍රමාදේ. මං අන්න එතනදි පොඩ්ඩක් කියන්නට ඕනේ. මම එතන තල මැතිනියත් ඕක ගැන කිව්වා. පොඩ්ඩක් මං නිවැරදි කරන්න ඕනේ. ඇත්තටම අද උසාවිවල ප්‍රමාදයක් නැහැ. දිනපතා උසාවි ගිහිල්ලයි මම පාර්ලිමේන්තුවට එන්නේ. ඒ මං දන්නවා මේවැක් අද තියෙන තත්ත්වය. අද ගරු මිනිස්ටර්කාරවරු බොහෝ මහන්සිලා වැඩ කරනවා. හැම අධිකරණයෙන් වැඩ කරනවා. මෙයිට වඩා ප්‍රෙෂරයිස් කරන්න එපා එතුමන්ලව. එතුමන්ලත් මිනිස්සුයෝ. කොටින්ම කියනවා නම් සමහර දවස්වලට මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මට කතාපත් පවත්වන්න තියෙද්දි මම ගිහින් කිව්වහම අපේ ගරු මිනිස්ටර්කාරවරුන්ට මට පොඩ්ඩක් යන්න දෙන්න කියලා කවදාකවත් බෑ කියන්නේ නැහැ. එතුමන්ලා ඒ අපේ ජ්‍යෙෂ්ඨත්වයේ උඩ නමුත් අනන්ත අප්‍රමාණ ලෙස එතුමන්ලා කනස්සල්ල පළ කරලා තිනෝ මට. වීරසිංහ මහත්තයා මට අපිට මේ නඩුව ඉවර කරන්න ඕනේ කියලා. හැම අධිකරණයකම උදේ පටන් ගත්තාම හවස 3:00 හෝ 8:00 වෙනකන් නඩු විසඳනවා. මේට වඩා මේ එම නිසා මේ නිකන් අර ඉස්සර ඉඳලා කතාවට එන එකක් මම හිතන්නේ අපේ තලත මැති නියෝග කියෙව්වේ මේ මේ IMF report එකේ තියෙන හින්දා. නමුත් ඒක එච්චර සාධාරණ නැහැ. හැම උසාවියක හැම මිනිස්ටර්කාරතුමාම පුළු පුදුමාකාර මහන්සියකින් වැඩ කරනවා. ඉතින් එම නිසා ඒ අයට අපිට පුළුවන් සහයෝගය දෙමු. දැන් මේ ගරු අධිකරණ ඇමතිතුමා ගෙනාපු නීති වලින් මම හුඟක් අගය කරනවා. අර ඔන්ලයින් ඒක 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 ඉංග්‍රීසි වචනින් කියන්න තියෙන්නේ මේ ඔන්ලයින් සේෆ්ටි බිල් සහ ඇන්ටි කරප්ෂන් බිල්. දැන් මේ 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 මේක මොකද්ද මේ ඔන්ලයින් එක කියන්නේ? ඒක අත්‍යවශ්‍යයි. ඒවා ඒ යම්කිසි අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා නම් ඒවා එහාට මෙහාට කරලා පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේ බොරු ප්‍රචාර කළා අමුලික බොරු කියලා ඒවා විනාඩි ගණනාවකින් මුළු ලෝකෙටම යවලා රටකටම සිද්ධ වෙන කරන්න පුළුවන් අසාධාරණ වළක්වන්න මේ වගේ පනතකින් පුළුවන්. අනිත් එක ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමා ගෙනාවු ඇන්ටි කරප්ෂන් බිල් එක දූෂණ විරෝධී පන්ත අතිවිශිෂ්ටයි. මෙච්චර කල් අල්ලස් වලට අහුවෙනවා නම් අහුවෙන්නේ රජයේ සේවකයෝ පමණයි. දැන් පෞද්ගලික අංශයේ කෙනෙක් වුණත් මුදල් දීලා යම් කිසි දෙයක් කළොත් ඒකෙන් පේනවා නම් මේ කරලා තියෙන අන්තදූෂිත ක්‍රියාවක් කියලා ලංකා ඉතිහාසයේ පළවෙනි සැරේට තමයි ප්‍රයිවට් සෙක්ටර් නැත්තම් මේ පුද්ගලික අංශයේ අයටත් මේ නීතිය බලපාලා වැරදි ආකාරයට කටයුතු කළොත් නීතිය රැහැරට අසු කරගන්න ඔබතුමා ගෙනල්ලා තියෙන මේ පදතටත් මම මගේ ආශිර්වාදය පුද කරනවා. හැබැයි ඉතින් මේවා ඔක්කොම කරනකොට බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕනේ. මේ මේවා කරන විනිශ්චයකාරවරු ගරු විනිශ්චයකාරතුමන්ලා දැනගන්න ඕනේ සීමාව ඉක්මවන්න නැතුව යන්න. එහෙම නැත්නම් ඒකේ තේරුමක් නැතුව යනවා. කල්පනාවෙන් කරන්න ඕනේ. අසීමිත බලතල තියෙන්නේ අල්ලස් දෙපාර්තමේන්තුවට. දැන් මම මේක ගේනකොටත් මේ 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 මගේ මේක මම ප්‍රකාශ කළා. I voiced my concerns at the point this law was brought. ඉතින් මේ ඒකට හේතුවක් තියෙනවා මම දැකලා තියෙනවා සමහර හැමෝම නෙවෙයි අල්ලස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් පන්නකට යනවා මිනිසුන්ට ගහන්න අර කතාවට කියන්නේ once you put the knife in you don't pull it out කියන්නේ ඒ ඒ ඒ ඒ ආකල්පේ වෙනස් කරන්න ඕනේ ඒක වෙනස් වෙනව නම් ලොකු දෙයක් පිහිය දැම්මට පස්සේ අදින්න කැමති නැහැ You think any sir, even any panna panna minisunta gahan.
Honorable member, you have 3 more minutes.
Just few more minutes. Gahana niladharin mandakalati. Allah's department with Ranway, Nitipal department with Atalo Sakino. Nabutongan Siddha Vena Hania Viswas Grand Berita Hania. Mang පෞද්ගලිකව කියන්නම් ගරු අධිකරණ අමාත්‍යතුමාට මෙතන නැත්තම් හෙට උදේ වෙනකම් මට කියන්න වෙයි මේ සමහර නිලධාරීන් මොන තරම් මිනිසුන්ගේ පස්සෙන් පන්න පන්න ගහනවද කියලා හිරේ අරින්න. ඒ ඉතාම අසාධාරණයි. අන්න එවැනි දේවල් වැළැක්වීමට කටයුතු කළ යුතුයි. තව එක කාරණාවක් මම කියන්න මම නවත්තන්න ඉස්සෙල්ලා මේ සමහර වෙලාවට අර අධිකරණයෙන් මෑතකදී දීපු තීන්දුව ගැන කියවුණා මම ඒ තීන්දුව තාම හරියට අධ්‍යයනය කළේ නැති නිසා මම ඒ පිළිබඳ වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් මේ සභාවේ මත ප්‍රකාශ වුණා ඒ අයගේ ප්‍රජා අයිතිය නැති කිරීම සම්බන්ධයෙන්. මම කරුණා කරලා කල්පනා කරන්න කවුරු ගැනද මේ කතා කළේ කියලා. මුළු රටටම ජාතියටම ප්‍රජා අයිතිය දීපු මහින්ද රාජපක්ෂ මහත්තයා ගැනත් නේද මේ කියන්නේ? එතුමා නොහිටින්නට අද අපි තව ගාසාවක් නේද? නෑ කියනවා. එදා කුරුම්බැට්ටි ආසෙ අත්‍රා වලින් ඇවිල්ලා බෝම්බ දාපු එක මහින්ද රාජපක්ෂයන් මහත්මයන් නැතුව එහෙ හැදුනා නම් වෙනම රාජ්‍යයක් අපිටත් එවන්නේ මිසයිල නේද ගාසා වගේ? ඒක වැලැක්වුවටද ඒක වැලැක්වුවට දෙන තෑග්ගද ප්‍රජායිතිය නැති කරන්න කියන්නේ. ඒම නිසා කල්පනාවෙන් කටයුතු කරන්න බොහොම අසාධාරණයි නැත්තම් ඒ වගේ කෙනෙක්ට මේ වගේ දොස් පවරන එක ගරු අධිකරණ ඇමතිතුමනි ඔබතුමාට අවසාන වශයෙන් මම නවත්තන්න ඉස්සෙල්ල කියන්නට ඕනේ.
කෙටියෙන් අවසන් කරන ගරුතුමා.
බොහොම ඉක්මනට අවසන් කරනවා. ගරු අධිකරණ ඇමතිතුමනි ඔබතුමා ගෙනලා තියෙන පනත් ප්‍රමාණය සහ ගේන්නට යන පනත් ප්‍රමාණය මට අදාහ ගන්න බෑ ඇත්තටම. මොකද මමත් විශාල නීතිඥ සහ අධි නීතිඥ ජනාධිපති නීතිඥ දිවියක විශාල පනත් ප්‍රමාණයක් අධ්‍යයනය කරපු කෙනෙක්. මේවා ගෙනාවොත් අපිට හුඟාක් අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එසේ කරන්නට ඔබතුමාට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානිහඬ වෙමි.
Honorable Kavinda Jayawardena, you have 11 minutes.
Behemni Stuti Garu Sabhapathumani, Visheshayenma ape rate neetiya gana katha karanakota, wagema adhikarana paddathiya gana katha karanakota, api dannawa Vijayadasa Rajapaksha mathuma 2015 adhikarana emathiwaraya hatiyatath me ratata ithamath wedagat anapanath gannawak genawa. E wagema visheshayenma අපි මේ අයවැය විවාදයේදී සාකච්ඡා කරනකොට රටේ අධිකරණ පද්ධතිය ගැන කතා කරනකොට අධිකරණයට ලොකු ගෞරවයක් සහිතව තමයි අපි සාකච්ඡා කරන්නේ. හැබැයි අපිට ගරු සභාපතිතුමනි අමතක කරන්න බෑ මේ රටේ වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව. මේ රටේ කොයිතරම් නීති තිබුණත් අපි නීති සම්පාදනය කරත් අපේ නීති හැදිලා තියෙන විදිහට සමහර අයට නීති රාමුවෙන් රිංගා යන්නත් පුළුවන් කියන එක අමතක කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම මට මතක් වෙනවා මීට වසර 4කට කලින් 5කට ආසන්න කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අපේ රටේ කතෝලික ජනතාව පත් වෙලා. මේ ප්‍රහාරයෙන් පස්සේ වර්තමාන රජය බලයට එනකොට පොරොන්දු වුණා අපගේ කතෝලික සභාවටත් කතෝලික ජනතාවටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් මේ අපරාධය කරපු වැරදිකරුවන්ට දඬුවම් දෙනවා යුක්තිය සාධාරණත්වය ඉස්ස සිද්ධ කරනවා කියලා. හැබැයි වසර හතරක් පසු වෙලා තවත් වසරකට අපි අඩිය තියනකොට තාමත් ඒ යුක්තිය ඉටු වෙනවා කියන එක අපිට පේන්න නැහැ. මම මේ මහා අපරාධේ අපරාධකරුවන් කොට්ටාස තුනක් දකිනවා. පළවෙනි කොට්ටාසය තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය කරපු සහරා නැතුළු ඒ ත්‍රස්තවාදී කණ්ඩායම. එයාය තමයි මේ බෝම්බ බැඳගෙන ඇවිල්ලා කතෝලික දේවස්ථානවලට හෝටල් සංකීර්ණවලට ඇවිල්ලා බෝම්බ පුපුරගෙන අහිංසක මිනිස්සුන්ව මරණයට පත් කරපු කණ්ඩායම. කටුවපිටිය දේවස්ථානයේ පළවෙනිටම ආරංචි වුණා බෝම්බේ පිපුරුණා කියලා මම ඒ දේවස්ථානයට ඒ මොහොතෙම ගියා. ඒ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. දේවස්ථානයේ පුරා ලේ වැගිරලා තියෙනවා අපි ඇස් දෙකටම දැක්කා. මේ එක කණ්ඩායමක් තමයි මේ බෝම්බ බැඳගෙන මේ අපරාධය කරපු පළවෙනි කණ්ඩායම. දෙවෙනි කණ්ඩායම තමයි තමන්ට තොරතුරු දැනගෙන බුද්ධ්‍යාංශ වලින් තොරතුරු අරගෙන මේ ප්‍රහාරය වෙන්න ඉඩ දීලා අහක බලාගෙන හිටපු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්. ඒ අය තමයි දෙවෙනි අපරාධකරුවා හැටියට මම නම් කරන්නේ. තුන්වෙනි අපරාධකරුවන් තමයි විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මේ අපරාධය කරපු කණ්ඩායමටත් අපරාධය වෙන්න ඉඩ දීලා තොරතුරු ලබාගෙන තොරතුරු ළඟ තියාගෙන ක්‍රියාමාර්ග නොගෙන මේ මහා අපරාධය වළක්වා ගන්න කටයුතු නොකරපු අය ආරක්ෂා කරන කණ්ඩායම තමයි තුන්වෙනි කණ්ඩායම. නීතිය ක්‍රියාත්මක නොකර නීතියෙන් හැංගිලා නීතියෙන් රිංගලා යන්න ඉඩ දීලා ඉන්න කණ්ඩායම තමයි තුන්වෙනි අපරාධකරුවා. විශේෂයෙන්ම ජනාධිපති විමර්ශන කොමිසමේ පැහැදිලිව සඳහන් වෙනවා මේ කණ්ඩායම් වලට මොකද්ද කරන්න ඕනේ කියලා. නිර්දේශවල කියනවා මෙන්න මේ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි අපි දකිනවා නීතිය ක්‍රියාත්මක කරන උදවිය අද අපෝසත් වෙලා තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නීතිය ක්‍රියාත්මක නොකරන නිසා අර මං කලින් කියපු බෝම්බ බැඳගෙන ආව සහරාංගේ කණ්ඩායමත් ඒ වගේම මේ ත්‍රස්ත ප්‍රහාරය වෙනවා කියලා දැනගෙන හිටපු නිලධාරීනුත් අද නීතියෙන් ගැලවිලා ඒ තනතුරු වල වැජබිලා ඉන්නවා. දවට අපි පැහැදිලිව අහනවා මේ පිළිබඳව තමුන්ගේ තනතුරු භාවිතා කරලා මේක හංගන්න උත්සාහ ගත්තට මේ පිළිබඳව මේ රටේ ජනතාව දන්නේ නැහැ කියලා ඔබතුමන්ලා විශ්වාස කරනවද? නෑ. අපේ රටේ ජනතාව අද තේරුම් අරගෙන ඉවරයි ගරු සභාපතිතුමනි මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ, කොහොමද කළේ, මොකටද කළේ. ඒ වගේම දැන් ඒ කරපු අයව ආරක්ෂා කරන්නෙත් කවුද කියන එක පිළිබඳව මේ රටේ ජනතාව ගරු සභාපතිතුමනි හොඳ අවධානයකින් අවබෝධයකින් කටයුතු කරනවා කියන එක මම කියන කතාවක් නෙමෙයි. මේ ළඟදී කරලා තියෙනවා සමීක්ෂණයක්, එහෙම නැත්නම් සර්වේ එකක්. ඒ සර්වේ එකේ තියෙනවා over 50% of Sri Lankans say local political forces were involved in Easter Sunday attack according to the survey carried out by Verita Research. තන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිලිගත්ත ඒ අමානුෂික ප්‍රහාරය පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාවට තියෙනවා කියන එක අද තහවුරු වෙලා තියෙනවා. එහෙම තහවුරු වෙලා තියෙන මොහොතකදී National Catholic Committee of Justice Easter Sunday Attack Victims කියන මේ කමිටුව විශේෂයෙන්ම අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු මේ රටේ ප්‍රධාන පෙළේ කතෝලික සභාවෙත් ඒ වගේම උගත් නීතිඥවරුන්ගේ සමන්විත කණ්ඩායමක් විසින් නිකුත් කරපු ලිපියක් මට ලැබිලා තියෙනවා. මේ ලිපියේ සඳහන් වෙන කරුණු කීපයක් ගැන ගරු සභාපතිතුමනි මගේ අවධානය මම යොමු කරන්න කැමති. මේ National Catholic Committee for Justice to Easter Sunday Attack Victims කියන මේ ලිපියේ සඳහන් වෙනවා IP ලිපිය ඔස්සේ CID විසින් හඳුනාගෙන ප්‍රශ්න කිරීමට සූදානම්ව තිබූ එහෙත් බුද්ධියංශ නිදහස් කරන ලද පුද්ගලයා කවුද?
You have 3 more minutes.
එතකොට මේකේ පැහැදිලිව සඳහන් වෙනවා මේ බුද්ධියංශ නිලධාරියෙක් බ්‍රිගේඩිය චූලා කොඩිතුවක්කු කියන පුද්ගලයා ඇයි මේ CID එකෙන් ප්‍රශ්න කරන්න ගිය පුද්ගලයාට අවකාශ අවස්ථාව දුන් නැත්තේ ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න කියලා. ඒ වගේම පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ ප්‍රකාශය බුද්ධියංශ විසින් නතර කරේයි කියන එකත් මේකේ සඳහන් වෙනවා. ඒකෙදි තියෙනවා මාතලේ සහරන් එහෙම නැත්නම් පොඩි සහරන් මෙයා මේ සොනික් කියන නම අපි අහලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කියලා තියෙනවා. පොලිස් පරීක්ෂක බණ්ඩාරත් එක්ක සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ වගේම IP ඇඩ්‍රස් එකත් ඔස්සේ පරීක්ෂණ කරනකොට මේ දෙන්නගේ සම්බන්ධතාවය හෙළිදරව් වෙලා තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සමන්ත් පොලිස්පති සම්පත් ලියනගේ විසින් CID විමර්ශන වලදී තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ සොනික් කියන එහෙම නැත්නම් බණ්ඩාර කියන පොලිසියේ නිලධාරියා මේ පොඩි සහරාන්ට කියලා තියෙනවා ISIS එකට කතා කරලා ඒ අය මේ බෝම්බේ පිපුරුවා කියන එක තහවුරු කරන්න කියලා. එතුමාට තිබුණු අවශ්‍යතාවය මොකද්ද කියන එක පිළිබඳව පරීක්ෂණ සිදු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ දැන්. හැබැයි ජමීල් සම්බන්ධයෙන් බුද්ධ්‍යාංශ තිබුණු සම්බන්ධතාවය ජමීල්ගේ ගෙදරට ගියා බෝම්බේ පිපුරෙච්ච ගමන් ජමීල්ගේ අම්මගේ ගෙදරට ගියා. එතකොට ගරු සභාපතිතුමනි එහෙම වෙලා තියෙනකොට මේ පිළිබඳව විශේෂයෙන්ම Channel 4 නාලිකා ඔස්සේ චිත්‍රපටයක් එළි දක්වනවා. මේ පිළිබඳව මේ චිත්‍රපටයේ හිටපු පුද්ගලයා පිළිබඳව නෙමෙයි වැදගත් වෙන්නේ මේකේ තොරතුරු ටික. ඒ පිළිබඳව පරීක්ෂණ සිදු වෙනවා අපිට පේන්නේ නැහැ. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ National Catholic Committee for Justice Easter Sunday Attack Victims කියන මේ ලිපියේ 3.1 ඡේදයේ මෙන්න මේම සඳහන් වෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විසින් කර ඇති නිර්දේශ වන්නේ නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපති විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිසම සභාව නිර්දේශ කරයි. අපි අහන්නේ ඇයි නීතිපතිතුමා මේ පිළිබඳව සලකා බලන්නේ නැත්තේ? ඇයි නීතිපතිතුමා මේ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න
තමාගේ කාලය අවසන් නැත්තේ? කෙටියෙන් අවසන් කරන්න.
ගරු සභාපතිතුමනි කල්පනා කරලා බලන්න මේ අපරාධය කරපු කොට්ටාස තුනක් ඉන්නවා. ඒකෙන් මේ කොට්ටාස දෙකක් ආරක්ෂා කරන්නේ නැවත වතාවක් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙද්දි මේ අපරාධ කරුවන්ට දඬුවම් නොදී ඒ අයව මේ විදියට උසස් නිලධාරීන් හැටියට නිලතලවල ඉඳ අතහැරලා දාලා කටයුතු කිරීම නොවේද කියන එක මම ප්‍රශ්න කරනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම ගරු ඇමතිතුමාගේ අවධානයට මම යොමු කරනවා විශේෂයෙන්ම මගේ ආසනයේ මීගමු ආසනයේ විශාල අධිකරණ සංකීර්ණයක් තියෙනවා. ඒක ඉතාමත් හොඳයි. හැබැයි ඒ නඩත්තුව ඉතාමත් දුර්වල මට්ටමක ගරු ඇමතිතුමා තියෙන්නේ. ඒ වගේම මම දන්න විදියට මීගමුව අධිකරණයට ජෙනරේටර් එකක් නැහැ. දැන් ඔබ දන්නවා ගරු ඇමතිතුමා විදුලි විසන්ධිකරණ කාල සීමාවක් තිබුණා. එතකොට මේ විශේෂයෙන්ම එන දහස් සංඛ්‍යාත ජනතාව සහ නීතිඥවරු අපහසුතාවයට ලක් වෙනවා. ඒ වගේම කෝටි ගණනාවක සල්ලි පළාත් සභාවට යනවා. මේවල ප්‍රයෝජනයක් කොයි ආකාරයෙන්ද රජයට සහ ජනතාවට ලැබෙන්නේ කියන එක පිළිබඳව සොයා බලන්න කියන ඉල්ලීම් මම කරනවා. ඒ වගේම මේ විශාල අධිකරණ පද්ධතියේ තියෙන විශාල වහලයක් තියෙන්නේ. මේකට පුළුවන් නම් සෝල පද්ධතියක් සවි කරන්න මං හිතන්නේ මීගමුව අධිකරණයට විතරක් නෙමෙයි ඒ තියෙන රජ ගොඩනැගිලි වලට මේකේ
උපකාර
ප්‍රයෝජනේ ගන්න පුළුවන්. ඒ වගේම
අවසන් කරනවා.
උපකරණ හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම තාමත් ගරු ඇමතුමා අර ටයිප් රයිටර් වලින් තමයි මේ ලිපි ගොනු මේවා කරන්නේ. ඒකෙදි අර සෝනෝග්‍රාෆර්ගේ අත තුවාල වෙලා තිබුණා මේ පරණ ටයිප් රයිටර් නිසා. ඉතින් ඒ නිසා කොළ නැහැ සමහර වෙලාවට. කරුණා කරලා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරන ඔබ හිමිනු.
Thank you. Honorable විජේදාස රාජපක්ෂ ඇමතුමා.
ගරු සභාපතිතුමනි, එතුමා කියපු කාරණා සම්බන්ධව මම පිළිතුරක් දුන්නේ නැත්නම් අපේ රටට වැරදි මතයක් යනවා. පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳව ගරු සභාපතිතුමනි, ඒ සිද්ධිය වෙන්න අවුරුදු දෙකහමාරකට කලින් තමයි මම මෙතන ඉඳන් කිව්වේ. අපේ ගරු හකිම් ඇත්තුමත් එදා ඒ පිළිබඳව කරුණු සොයලා බලන්න ඕනේ කියලා සහය දක්වලා කතා කරා. හැබැයි අවුරුදු දෙකහමාරක් තිස්සේ කවුරුත් බැලුවේ නැහැ ඒ පිළිබඳව. මම ත්‍රස්තවාදී කියන ලේබලය අලවන්න කටයුතු කරපු එක විතරයි සිද්ධ වුණේ, පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සහ මේ රටේ සමහර මාධ්‍ය. දැන් ඒ සිද්ධිය වුණාට පස්සේ මේවන විට නීතිපතිතුමා නඩු 42ක් පවරලා තියෙනවා. ඒවට ඉන්නවා චූදිතයෝ 80ක්. එතකොට ප්‍රධාන නඩුව ට්‍රයල් ඇට් බා ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයේ අසන ලබන නඩුව ප්‍රධාන චූදිතයෝ 25 දෙනාට විරුද්ධව නඩුව විමසමින් පවතිනවා. ඒ අතරතුර ගරු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා ඒකෙදි සලකා බලන්න ඕන සාක්ෂි ගණනාවක් කිව්වා. ඔබතුමාට ඇයි ওই ටික ගෙනහිලා උසාවි ඉදිරිපත් කරන්න බැරි? ඔබතුමා දන්නවා අපි නොදන්න, නීතිපති නොදන්න, අධිකරණයට ඉදිරිපත් වෙලා නැති කරුණ ඔබතුමා දන්නවා. මුදම මන්ත්‍රීවරයෙක් විදිහට දැනගෙන වසන් කරගෙන ඉන්න එකත් මහා බරපතල අපරාධයක්. ජනාධිපති කොමිසමේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගැන කියලා තියෙනවා. ඒ පිළිබඳව ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුව දුන්න වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියම කරලා තියෙනවා නිලන්ත ජයවර්ධනට විරුද්ධව විනය පරීක්ෂණයක් කරන්න. ඒකට ඔබතුමා ලොකු චෝදනා පේල වැලක් දානවා නීතිපති ඕගේ වගකීම මිශ්‍ර කරන්නේ නැහැ කියලා. උදේ පොලිස්පතිට නියෝජ්‍ය පොලිස්පතිට විරුද්ධව විනය පරීක්ෂණේ තියන්නේ නීතිපතිද? අනිත් එක දැන් ඔබතුමා ඒ කියපු සොනික් කතාවක් ව තව තව මොනවද ගොඩක් ඒවා කිව්වා. ඇයි ඔබතුමා ඕක අඩු ගානේ ලිඛිතව පොලිසියට දෙන්නේ නැත්තේ? දුන්නොත් එක්ක ඔබතුමා බොරු කිව්වයි කියලා ඔබතුමා හිරේ යනවට බයද? අපිට ඕන මේක ඇත්ත හෙළිදරව් කරගන්න. කවුරු මොනව කිව්වත් මේ පාස්කිරිදා වෙනුවෙන් අඩු ගානේ කතෝලික සභාවවත් වචනයක් කතා කරන්නේ නැති කාලේ මම කතා කරේ. ඔබතුමාලගේ එදා ඔය ආණ්ඩුවේ ඉන්න ඔක්කොම හකින් ඇමතිතුමා ඇරෙන්න ඔක්කොම මුස්ලිම් මන්ත්‍රීවරු එකතු වෙලා එදා අගමැතිතුමාට බල කරා මාව කැබිනට් එකෙන් එලවන්න කියලා. මතකද? දැන් ඔබතුමාලට ඒක මතක නැහැ. එතකොට එදා මේක වළක්ව ගන්න මම කියපුවාම මාව කැබිනට් එකෙන් එලවන්න පෙළ ගැසුණු ඔබතුමාලා දැන් පාස්කුවක වෙනුවෙන් අඬනවා. ඔබතුමා කරන දේ හරිද? දැන් මේ මහමුලකාරයෙක් ඉන්නව නම් අපි හරි කැමැති මහමුලකාරය අල්ලලා එල්ලන්න නීතියට අනුව. මේක මුලින්ම කවුද කිව්වේ? හිටපු නීතිපතිතුමා දප්පුල ලිවේර මහත්තයා. කවද්ද මේක කිව්වේ? ඔහු විශ්‍රාම යන දවසේ හැන්දෑවේ. අවුරුදු දෙකහමාරක් තිස්සේ මේ ලිපිගොනු ටික අතගාලා අනලා ගෙදර යන දවසේ කියනවා මේකේ ඉන්නව කියලා මහමුලකාරයෙක්. ඔබතුමා ඒක පිළිගන්නවනේ? ගෙදර යන දවස කියන්නේ. ඒකත් මං ඔන්න ඔබතුමාට ඇත්ත කියන්නම්. එතුමා අවුරුද්දක කාලයක් දික් කරන්න ඉල්ලුවා ගෝඨාභය ජනාධිපතිතුමාගෙන්. එතුමා කිව්වා නීතියට අනුව දික් කරන්න බෑ කියලා. ඒක නිසා එතුමා මාධ්‍යයට ප්‍රකාශයක් කරලා ගිනි තියලා ගියා. ඊට පස්සේ අපි පොලිස්පතිට කිව්වා හිටපු නීතිපති ගෙනල්ලා කට උත්තරයක් ගන්න කියලා. එතුමා මොකද්ද කරේ? උසාවි ගිහිල්ලා තහනම් නියෝගයක් ඉල්ලන ඔයාගෙන් කට උත්තර ගන්න එපා කියලා. මේ රටේ පාරේ හිඟන්නේක් හරි තොරතුරක් දැනගෙන වසංකර හිකින හිටියොත් මොකද්ද වෙන්නේ? නඩුවක් අහලා ඌ හිරේ දානවා ඌව. තොරතුරු වසං කිරීම ගැන හිටපු නීතිපති තොරතුරු වසං කරගෙන අධිකරණයෙන් ගිහිල්ලා සහනයක් ගන්නවා කට උත්තර ගන්න එපා කියලා. දැන් ඔබතුමත් ඒකමනේ කරන්නේ. මම ඔබතුමාට සහතිකයක් දෙනවා. බාස්කු ඉරිදා පිළිබඳව ඔබතුමා ඕන සාක්ෂියක් ගෙනල්ලා දෙන්න. ඒ සාක්ෂිය මේ රටේ ඉන්න ඕන ජගතෙකුට විරුද්ධ වෙන්න පුළුවන්. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. පුළුවන් නම් ගෙනත් දෙන්න. පුළුවන් නම් ගෙනත් දෙන්න.
ගරු කාවින්ද ජයදින මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, අපි මේ පැහැදිලිව මේක කියන්න ඕන 2023 10 මාසේ 9 වෙනිදා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක තමයි ලියලා තියෙන ලිපිය. මේ ලිපියේ කරුණු තමයි මම ඉදිරිපත් කරේ. හරි, මේ තියෙන්නේ ඒ ලිපිය. ඒ ලිපිය දුන්න එක මම දැන් සභාගත කරනවා. මේකේ පැහැදිලිව අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු සමස්ත කතෝලික සභාවේ ප්‍රධාන අගරදුගුරු උන්වහන්සේලා, රදුගුරුන් වහන්සේලා සහ මේ රටේ වැදගත් නීතිඥ මහත්වරු ලියලා අස්සම් කරලා තියෙන තොරතුරු. ඉතින් ඔබතුමා මට අවස්ථාවක් දෙනවා නම් මම ඕනම උසාවියකට ඕනම ආයතනයකට එන්න සූදානම් මේ තොරතුරු ටික අරගෙන ඇවිල්ලා මේක එලිදා මේ දෙක සභාගත කරන්න. මේවා මේ කොහෙවත් තිබුණේ ඒවා නෙමෙයි. මේවා මේ ජනාධිපති විමර්ශන කොමිසමේ තිබුණු දේවල්. ඉතින් මේවා මේ මම අහසින් කඩා පාත් වෙච්ච තොරතුරු ගෙනල්ලා ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. මේවා තමයි, මේ තොරතුරු තමයි පාර්ලිමේන්තුවේ අපේ ලයිබ්‍රරි එකේ තියෙන්නේ. මේ තොරතුරු අනුව තමයි මේ ලිපිය හදලා තියෙන්නේ. මේ අපි ඉල්ලන්නේ අපිට සාධාරණත්වය. එහෙම නැතුව මේ කාගෙන්වත් බෙල්ලම් මිරිකන්න නෙමෙයි ගරු සභාපතිතුමනි. අපිට ඕනේ මේ අහිංසක මැරිච්ච මිනිස්සුන්ට සාධාරණත්වයක් ඉෂ්ට කර. මම සූදානම් ඕනම උසාවියකට එන්න, ඕනම අවස්ථාවක් මට දෙන්න මේ තොරතුරුත් අරගෙන. මේ තොරතුරු ගරු සභාපතිතුමනි ප්‍රසිද්ධ කරපු තොරතුරු, මේ ජනාධිපතිතුමාට දුන්න තොරතුරු, ජනාධිපතිතුමාගේ කාර්යාලයට අරපු තොරතුරු. මේක තියෙන්නේ කවදද? 2023 10 මාසේ 9 වෙනිදා. මේ ලියපු ඒවා තමයි මම කියෙව්වේ.
මොකද මේකෝ
මේවා අවසන් කරන්න ඇහෙන්නේ නැහනේ. ඇහෙන්නේ නැති ඉඳ තමයි මේක කිව්වේ. මේක කියවන්නේ නැහැ.
ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා,
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාලෙදීම ගැන. ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ තියෙන එකක් නම් ඕකේ ලිව්වත් නැතත් ගරු සභාපතිතුමනි ඒකේ තියෙනවා. ඒක තමයි අධිකරණයට ඉදිරිපත් වුනේ. ඒ පිළිබඳව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව දුන්නේ. ඊළඟට 80 දෙනෙකුට විරුද්ධව නඩු පවරලා තියෙනවා. ඒ උදවියට එරෙහිව ඕකේ තියෙන ඕනෑම සාක්ෂියක් පාවිච්චි කරනවා. ඊට අමතර ලෙස ඔබ කියනවා නම් මේකට සම්බන්ධ වෙන කුමන හෝ තැනැත්තෙක් ඉන්නවා නම් කරුණාකර අන්නේක මට දෙන්න. මම ඔබතුමාට සහතිකයක් දෙනවා. ඒ තොරතුරු සහ පුද්ගලයා පිළිබඳව තොරතුරු මට දෙන්න. මන් නීතිපතිතුමා ළඟ සහ IGP ලව්වා ස්වාධීන පරීක්ෂණයක් කරලා පියවර ගන්නවා.
ඔබතුමා පැහැදිලි කිරීමක් කරා. ඔබතුමාගේ නම සඳහන් කරත් නැහැ. ඉතාල කෙටියෙන් කියන්න ගරු කාවෙන් ජයදින මහත්මයා.
මම මේක සභාගත කරනවා. එතකොට ඇමතුමාට පුළුවන් මේක අරගෙන මේකට අවශ්‍ය කරන කටයුතු කරන්න.
කුමාර ශ්‍රීමන්තතුමා,
සභාපතිතුමා බොහොම ස්තුතියි. මට එක විනාඩියක් දුන්නට ගරු ඇමතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ කාල සීමාව තුළ මේ අධිකරණ අමාත්‍යාංශය ඇතුළේ මේ ඔබතුමාගේ විෂයපතේ තාමත්ම දැවැන්ත වැඩසටහන ගණනාවක් ක්‍රියාත්මක කළා. ඒ ඇතුළේ ගරු ඇමතුමා අමතක වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒ පිළිබඳව මම මේ චූටි දැනුවත් කිරීමක් කරන්න ඔබතුමාට කතා කරන්නේ. ඔබතුමා දන්නවා
ඔබතුමාට කතාවක් පවත්න ඉතා කෙටියෙන්
පවත්න්න. කෙටියෙන් හදිසි මරණ පරීක්ෂකවරු මම හිතන්නේ ලංකාවේ 420කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ගරු ඇමතුමා 420කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ගරු ඇමතුමනි, මේ අය අධිකරණ අමාත්‍යාංශයේ ඒ චක්‍රලේඛනට අනුව
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාගේ මේ කාර්යය ඇමතුමාට ලිඛිතව සඳහන් කරන්න අද කාලය පිළිබඳ ප්‍රශ්නයක්
තියෙනවා.
නෑ, ඔබතුමා මේක රීති ප්‍රශ්නයක් නෙවෙයි.
නෑ ගරු සභාපතිතුමා, කෑම විවේකයක් අපි අද ගත්තා.
ඒ වුණාට ඒක අරගෙන තියෙන්නේ මගේ පෞද්ගලික මතය නෙවෙයි. මේක මේ ඔබතුමාට කාලය දෙන්න අමාරුයි.
හරි හරි, මේ ගරු ඉතාමත් වැදගත් කාරණාවක් මම මේක අත මත මේ මේ මේ
බයි ඉට්ස් නොට් ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි ගරු මේ මන්ත්‍රීතුමා
ගරු හරි මම මම අවසාන කරන්න ගරු ඇමතුමා අර හලාවත උසාවිය අධික මේ මේ මරණ පරීක්ෂක වේල පිළිබඳ ඔබතුමා දන්නේ නැති
ඔබතුමා මේක ලිඛිතව ලබා දෙන්න ගරු හැම මන්ත්‍රීවරයෙක්ම ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා ඔව් ඔව් විජේදාස රාජපක්ෂ
මහත්තයා කරගෙන පැහැදිලි කිරීමක් කරන්න ඉතුමට සාධාරණයක් වෙන්න Huh? Only 1 minute. Ah, you will raise it.
Okay, Bomisi. Honorable Mahindananda Ratnamge, you have 13 minutes.
Nasani Sabhaputtumani, Adadini Adhikarana Saha Bandanagara Pratishaskarana Amatyanshe Vivade, Me Vivade Adas Prakashakarana Kaling, Ape Taruna Mantritumage Katavata Mamat Vachanayak Kiyanna Kemathi, Pakitane Adhikarana Amathuma Kiwa Wage Me Pasku Prahare කතෝලිකයන්ට ඒ වගේම කාදිනල් උන්නාන්සේ ඇඳුළු ඒ සියලු දෙනාට රජයක් හැටියට මන් දන්න තරමට නම් අපි දන්න තරමට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. එතුමා කිව්වා මෙච්චර චෝදිතයන් ප්‍රමාණයක් අත්තරොන්ට අරගෙන අඩු මෙච්චර දාලා තියෙනවා. තමුණාන්සේලාගේ තියෙන ලොකුම වරද්ද තමයි කාදිනල් උන්නාන්සේගේ ඉඳලා කතෝලික ජනතාවගේ. තමුණාන්සේලා මේක දේශපාලනය කරන්න හදනවා. තමුණාන්සේලා මේකෙන් ඡන්ද ගන්න හදනවා. තමුණාන්සේලා කතෝලික ජනතාව එක කොටකට ගේන්න හදනවා. දැන් ඔබතුමාලා කියන විදිහට මෙරටේ අන්තවාදී මුස්ලිම් පුද්ගලයන් පිරිසක් විසින් සිංහල බෞද්ධ නායකයෙක් ජනාධිපති කරන්න මේ පාස්කු ප්‍රහාරය ඉල්ලලා කරලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය දැනීම තියෙන කෙනෙකුටත් තේරෙනවා. ඒ නිසා මගේ මිත්‍ර කවින්ද මන්ත්‍රීතුමා මේක මේක දේශපාලනය කරගන්න එපා කාදිනල් උන්නාන්සේත් මේක දේශපාලනය කරනවා. ඒ නිසා කතෝලික ජනතාවට සාධාරණයක් කරන්න නම් මේක අධිකරණයෙන් ඒ සාධාරණේ වෙනකන් ඉඩ දෙන්න කියන එක තමයි අපේ නම් පෞද්ගලික මතය. මුලසනේ සභාපතිතුමනි අද දවසේ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විවාද කරන්නේ මම හිතුවා අදහස් ප්‍රකාශ කරන්න ඕනේ කියලා විශේෂයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳ මොකද මමත් බන්ධනාගාරයේ යහපාලන ආණ්ඩුව විසින් දවස් 14ක් යවපු කෙනෙක් නිසා මම මහනුවර සිට කොළඹට පාගමන ඇවිල්ලා ඊට පහුවදා උදේ මගේ ගෙදරට ලියුමක් ගෙනත් දුන්නා CID එකට කට උත්තරයක් දෙන්න කියලා මම කට උත්තරේ දුන්නට පස්සේ මාව ගිහිලා දවස් 14ක් ඇතුළට දැම්මා. ඒ නිසා මම බන්ධනාගාරයේ ඇතුලේ රැඳවියන්ගේ දුක බන්ධනාගාරයේ තියෙන කටුක අත්දැකීම් ඒ දින 14 තුල මම අත්විඳා. ඒ නිසා මම හැම විවාදයකදීම බන්ධනාකාර අධිකරණ අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරනවා මේ බන්ධනාගාරයේ ඇතුලේ තියෙන ප්‍රශ්න කරු එමෙතුමනි. ඔබතුමා දන්නවා බන්ධනාගාරයේ රැඳවියන් සිරකරුවන් සියලු දෙනා ඉන්න පුළුවන් කැපැසිටි එක 13,000යි. හැබැයි අපේ රටේ අච්චු සහ රිමාන් බන්ධනාගාරත වෙච්ච 28,000ක් ඉන්නවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි අපි දන්නවා බන්ධනාගාරයේ ඇතුලේ මේ රැඳවියන් ඉන්න අපහස්තාවේ. ඒ නිසා මේක ඇතුලේ ඇත්තෙන්ම කිව්වොතින් අපා දුකක් විඳිනවා මේ බන්ධනාගාරගත වෙච්ච අය. අපි පිළිගන්නවා මේක ඉඩකඩ මදි බන්ධනාගාරවදන පුරුෂ වැඩි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා කියලා. හැබැයි මේ ප්‍රශ්නේ කරු අමාත්‍යතුමනි අපි හැමදාම කතා කරනවා. මම දැක්කා ඔබතුමා මේක ටිකක් සුබවාදීව බලනවා. අපේ රාජ්‍ය අමාත්‍යතුමත් ඔබතුමත් ඒකයි මම මේ කතා කරේ. ඔබතුමා උත්සාහ කරනවා මේ රැඳවියන්ගේ ප්‍රමාණය අඩු කරගන්න යම් ක්‍රමවේදයක්. අපි හිතමු ජීවිතාන්තයේ එල්ලුම් ගහට ගියපු අය මරණ දඬුවම දක්වා අඩු කරන්න. මරණ දඬුවම දක්වා ඉන්න අය තව ප්‍රමාණයක් අඩු කරන්න. දැන් ගරු අමාත්‍යතුමනි බන්දරාගාරේ මම දැක්කා ඒ දවස්වල අවුරුදු 80 90 බන්ධනාගාරගත වූ ඉන්නවා අවුරුදු 90යි 80යි අවුරුදු 95යි ඇවිද ගන්න බෑ ඒ අය ලෙඩ්ඩු කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒ වගේ ඒ කියන්නේ දඬුවම් ලබලා උපරිම ඉතින් ඒ නිසා ඔබතුමා දැන් කමිටුවක් පත් කළා මම දැක්කා ඔබතුමා හොඳ වැඩසටහනක් කරනවා මේ පිරිස අඩු කරන්න යම් ක්‍රමවේදයක් ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ බන්ධනාගාරයේ තුල තියෙන තදබදය අවම කරන්න මේක යම් වැඩසටහනක් ඔබතුමාට ක්‍රියාත්මක කරන්න කඩිනමින් කියන ඉල්ලීම අපි ඔබතුමාට කරනවා. ඒ වගේම මේකේ වැඩිම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරවල. ඔවුන්ගෙන් 65%ක් ගත්තොත් ගරු අමාත්‍යතුමනි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් තමයි මෙතන ඉන්නේ. මෙන්න මේක තමයි අපට ඊළඟට තියෙන ප්‍රශ්නේ. මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් ගත්තොත් මේ පුද්ගලයන් 10 පාරක් විතර රිමාන්ඩ් වෙනවා. ඒ කියන්නේ රිමාන්ඩ් වෙලා අපදිලා එළියට එනවා. ආයෙලක සති ආයෙ රිමාන්ඩ් වෙනවා. මෙයා එළිය ඉන්නවට වැඩිය ඇතුලේ ඉන්නවට මේකෝ නම බලා ගන්නවා. මොකද මේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මේ පුද්ගලයන්ගේ අවශ්‍ය ගණදෙනු සියල්ල කරනවා. ඒ නිසා මොකද අපේ ගරු සමාජතුමනි මේ 18000න් 65ක් ඒ කියන්නේ 10000කට ආසන්න ප්‍රමාණයක් මේ මත්කුඩු වලට ඇබ්බැහිවන් තමයි මේ රිමාන්ඩ් මන්දනාගාරේ ඉන්නේ. ඒ නිසා මේ අය පුනරුත්ථාපනය කිරීම සඳහා අපි දන්නවා ඔබතුමා නන්දි කඩාල් ඇතුළු පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගණනාවක් තියෙනවා. මම ගිය සැරෙත් මේක යෝජනා කරා. මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ මිලියන ගණන් බදු ගෙවන ලාභ ලබන ව්‍යාපාරිකයෝ ඉන්නවා. මේ ආයතන වලට කියලා මේ ආයතන වල සහයෝගය අරගෙන මේට වැඩි පුනරුත්ථාපන මධ්‍යස්ථාන හදලා මේ පුනරුත්ථාපනය කරන්න. විශේෂයෙන් මේ පුනරුත්ථාපනය කිරීමේදී ගරු අමාත්‍යතුමනි මේ කොළඹ වගේ ප්‍රදේශවල මේ වතු වලින් එන තරුණයෝ අපදීලා ඇවිල්ලා ආපහු ඊට බහුද ආය බන්දනාගාරත වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ කොළඹ සහ අවට මේ කුඩු විකුණන තැන්වලට සම්බන්ධ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේදී යම් වැඩසටහනක් හදලා එක්කෝ මේ අය විදේශගත කිරීමක් කරයි මොනවාරි වැඩසටහනක් කරලා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඒකෙන් ඉල්ලීම අපි ඔබතුමාට කරනවා. ඒ නිසා අපි දැක්ක එහෙම නැත්නම් මේ ප්‍රශ්න කරු අමාත්‍යතුමනි කවදාවත් විසඳෙන්නේ නැහැ. ද ඔබතුමාගේ සංඛ්‍යාලේඛන ගත්තොතින් බන්දනාගාරයේ තියෙන කැපැසිටි එකයි ඉන්න සිරකරුවන් ගත්තොත් හැමදාම එක ගන්න. මේ 20000 අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ මේකෙන් 10000ක් විතර ඉන්නේ. මත්ද්‍රව්‍ය වලට අපැහැවුවන් නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාට අපි යෝජනා කරනවා කිසරෙත් කරා. කාර්ය සාධක බලකායක් කරපත් කරලා අපිත් මැදිහත් වෙන්නම් කරුවා අමාත්‍යතුමනි මේක. මේක දිස්ත්‍රික්ක මට්ටමින් දැන් අපිටත් අපි ගත්තොත් මහනුවර බෝගම්බර තියෙනවා පල්ලිකැලේ තියෙනවා ඔබතුමා අපිටත් දෙන්න යම් වගකීමක්. අපි ඒ දිස්ත්‍රික්කවල ස්ථාන දෙන්නම්. අපේ ප්‍රදේශවල වහපු ඉස්කෝල තියෙනවා. වහපු රාජ්‍ය ආයතන තියෙනවා. අපිට පුළුවන් ඕනනම් කරුවා අමාත්‍යතුමනි මේවන අනුග්‍රහකය හොයලා දෙන්න. අපි ඒ ඔබතුමාට බරක් නොදී මේ පුනරුත්ථාපනය කරන්න වැඩසටහන් අපිට හදන්න පුළුවන්. ඒ නිසා කරුවා අමාත්‍යතුමනි මේ මත්කුඩු වලට අබ්බැහිවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩසටහනක් ඔබතුමා ක්‍රියාත්මක කරන්න ඒක නිල්ලීම විශේෂයෙන් අපි ඔබතුමාට කරනවා. ඒ වගේම මේකට පිළියමක් හැටියට වැලිකඩ බන්දනාගාරයේ හොරණට ගෙනියන්න සැලැස්මක් හැදුවා. මම හිතන්නේ මේකේ දැන් සියලු කටයුතු හදලා ඉවරයි. ඊටාම කඩිනමින් ඔබතුමා මේක ක්‍රියාත්මක කරා නම් මේකට තවත් පහසුවක් වෙයි කියලා විශ්වාස කරනවා. අපේ ඊටාම වාණිජමය වටිනාකමක් තියෙන තැනක මේක තියෙන්නේ. ඒ නිසා මේක හොරණ ප්‍රදේශයට ගිහිල්ලා මේක ස්ථාපිත කරගත්තොත් මේකට ඔබතුමාට යම් සාධාරණයක් කරන්න පුළුවන් මේක නිල්ලීම කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි මේ බන්දනාගාර නිලධාරීන් ඔයාලට යම් චෝදනාවක් තියෙනවා මේ මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයන් එක්ක බන්දනාගාර නිලධාරීන්ගේ යම් යම් කටයුතු සිදු වෙනවා කියලා. ඒ අයටත් තියෙන ඒ අයට වැටුප යම් ප්‍රශ්නයක් තියෙනවා. බන්දනාගාර නිලධාරීන් ජීවත් වෙන බොහොම අමාරුයි. එයා ඉල්ලීමක් කළා තියෙනවා ඔබතුමාගෙන් යම් දීමනාවක්. මේක වෙලා තියෙන්නේ මෙයා වෙනත් වේවට අබ්බැහි වෙන්නේ මෙයාට ගෙවන දීමනාසා වැටුප ප්‍රශ්නේ නිසා. ඒ නිසා මේ අයට සාධාරණ වැටුපක් ලැබුණොත් මොකද මේ ඉන්න සිරකරුවන්ට මේ ජාවාරම ක්‍රියාත්මක කරන්න බෑ මේ නිලධාරීන්ගේ සහයෝගය නැතුව. ඒ නිසා නිලධාරීන් ආර්ථික වශයෙන් ශක්තිමත් කරොත් අපිට මේක යම් තාක් දුරට මගහරව ගන්න පුළුවන්. ඒ නිසා කරු අමාත්‍යතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ බන්දනාගාර නිලධාරීන්ගේ දීවන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් සරිල වැටුපක් ලබා දෙන්න එක නිල්ලීම අපි ඔබතුමාට කරනවා. ඊට අමතරව ඔබතුමා අධිකරණ අමාත්‍යවරයා හැටියට ගරු අමාත්‍යතුමනි ඔබතුමා මේ සම්බන්ධනොත් කඩිනම් පියවර ගන්නවා. මේ අධිකරණයේ නඩු ප්‍රමාද වීම දැන් ඉඩම් නඩුවක් එහෙම කිව්වොත් අර කතාවක් වගේ කියනවා නිකන් ඉඩම් නඩුවක් කිව්වා වගේ තමයි කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 20ක් විතර ඉඩම් නඩුවක් කියන්න ඕනේ. ඒතර ගොඩක් වෙලාවට අයිතිකාරෝ මැරිලා. ඒ වගේම මිනී නරු නඩුවක්වත් මොන නඩුවක් කිව්වත් අවුරුදු 10ක් 8ක් 10ක් යනවා. ඒ නිසා පෞගේ කාලේ ඔබතුමාලා හිටපු ඇමතුමත් ඔබතුමත් මේ නඩු කඩිනම් කරන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. මිනිස්සු තමන්ගේ සබ්බ ශේසතම නීතිඥවරුන්ට දීලා ඉවරයි. ඒ නිසා මේ නඩු කඩිනම් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියන එකත් අපි ඔබතුමාට කියනවා. ඊළඟට කරු අමතුමනි මේ ඔබතුමා ඉතාම හොඳ මම හිතන්නේ ඔබතුමාගේ කාලේ ඔබතුමා මේ අමාත්‍ය ධූරේ ගත්තත් පස්සේ ඔබතුමා කරපු හොඳම දේ තමයි මේ දූෂණ විරෝධී පනත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු එක. ඔබතුමා ඒක ඉදිරිපත් කරත් තාම ඒක අපිට පත් කරගන්න බැරුව ඉන්නවා. මම හිතන්නේ ඒක තමයි ඔබතුමා ගත්ත හොඳම තීන්දුව ඔබතුමාගේ අමාත්‍යංශයේ. ඒ නිසා කරු අමාත්‍යතුමනි ඉල්ලීමක් කරනවා මේක කඩිනම් කරන්න. මේක පාර්ලිමේන්තුවේ පත් කරලා මේක බලාත්මක කරන්න ඉක්මනින් කඩිනම් කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව පැත්තේ ගත්තොත් ගරු අමාත්‍යතුමනි නඩුවල විශාල ප්‍රමාදයක් තියෙනවා නීතිඥයන්ගේ හිඟේ නිසා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් ඔබතුමාගෙන් මේ ඉල්ලීම කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවටත් මේ නීතිඥයන් වැඩිපුර ලබා දීම සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි කියලා කියනවා. අවසාන වශයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙන්න මේක පිළිබඳ විශාල චෝදනාවක් තියෙනවා කරුවා මාධ්‍යතුමනි. මේකට දිනේවා වෙනස් කරනවා ප්‍රමාද කරනවා. ඒ නිසා අපේ මට මතකයි අපේ අතුකෝරල මන්ත්‍රීතුමාගේ වාර්තාව ගන්නත් අපිට තිබුණ අමාරු. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳවත් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා. මම ඊට වැඩි වගේ කාලය ගන්න නැහැ. මට බොහොම කෙටි වෙලාවක් තිබුණේ. අද ඔබතුමත් ඔබතුමාගේ රාජ්‍ය මාධ්‍යතුමත්
ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා තව.
ඔබතුමත් ඔබතුමාගේ රාජ්‍ය මාධ්‍යතුමත් මේ බන්දනාගාර සහ අධිකරණ විෂය ඉතාම හොඳින් කටයුතු කරගෙන යනවා. බන්දනාගාරය තුල අලුත් ප්‍රතිසංස්කරණ ගණනාවක් ගේන්න ඔබතුමාලා කටයුතු කරනවා. අපි ඒ පිළිබඳ බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඔබතුමාලා දෙපළටම ඉල්ලන්න. අපි දකින්න අධිකරණ අමාත්‍යවරු වෙනවා. අපේ මගේ මිත්‍ර ඩිලාන් පෙර රැමතුමත් හිටියා මේ අමාත්‍යංශයේ. ඒ හැම කෙනෙක්ම උත්සාහ කරා. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ රටට ඉතාම වටිනා අනපනත් ගණනාවක් මේ පාර්ලිමේන්තුව ඉදින් සම්මත කරා. මම හිතන්නේ වැඩිම අනපනත් ඉතිහාසයේ වැඩිම අනපනත් ගණනක් සම්මත කරපු පාර්ලිමේන්තුව තමයි මේ පායත කාලේ. ඒ නිසා ඒ අවශ්‍ය අනපනත් සම්මත කරලා විශාල වැඩ කොටසක් ඔබතුමා කරලා තියෙනවා. ඒ නිසා කරු අමාත්‍යතුමනි ඉදිරියටත් මේ නඩු ටික කඩිනම් කරන්න. ඒ වගේම මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳ. ඒ වගේම මේ බන්දනාගාරයේ තියෙන මේ තදබදය අවම කිරීම සඳහා ඔබතුමාලගේ අමාත්‍යංශයේ මැදිහත් වෙලා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඒක නිලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.